ಗರು ಬಂಧುಲಾಲ್ ಭಂಡಾರಿಗಡ ಮಂತ್ರಿ ಮಾಗಿದ್ದೀವ್ರು ದಿನ ಗಾಲು ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ಗೆ
ಬಂಧುಲಾಲ್ ಭಂಡಾರಿಗಡವನ ಮಮ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಿಗೆ ಆಂಡುಕಂ ವ್ಯವಸ್ಥಾ ಆರಕ್ಷಕ ಅನುಗಮನೆಗಳನ್ನು ಬಾವಟದ ಶ್ರೀಲಂಕಾವಿ ದೇಶತುಲ ವಿನಮ ರಜಾಕ್ ಪಿಟುವಿಮಟ ಕೆಲಿಮ್ಮಹೋ ಅನ್ಯಾಕಾರಿಕಿಂ ಶ್ರೀಲಂಕಾವ ತುರದಿಹೋ ಇನ್ ಪಿಟತುದಿ ಆಧಾರದೀಮ ಅನುಬಲದೀಮ ಅನುಗ್ರಹ ದಕ್ಕೀಮ ಮುದಲ್ ಎದುವೀಮ ದಾರ್ಯದೀಮ ಹೋ ದೇಶನಾಕೀಮ ನೊಕರನ ಬಾವಟದ ಗೌರವ ಬಹುಮಾನಯುಕ್ತ ಪ್ರಕಾಶ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු හරීන් ෆර්නැන්ඩෝ මහතා සහ ගරු මනුෂ නානායක්කාර මහතා එම පක්ෂයෙන් පහ කිරීමට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් 20/24 අගෝස්තු 9 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දෙන ලද තීන්දුව ප්‍රකාරව නිෂ්ප්‍රභ කර ඇති බැවින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 99/13 ආ ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 20/24 අගෝස්තු 9 වන දින සිට මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර දෙකක පුරප්පාඩු ඇති වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 20/24 අගෝස්තු 9 වන දින ආර්ථික පරිවර්තන නැමැති පනත් කෙටුම්පතේ හා 20/24 අගෝස්තු 15 වන දින වෛද්‍ය සංශෝධන නැමැති පනත් කෙටුම්පත් දෙකෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙත්තුමා, ගරු ප්‍රසන්න රණතුංග මෙත්තුමා, ගරු චානක වක්කුඹුර මෙත්තුමා, ගරු චාමර සම්පත් දසනායක මෙත්තුමා, ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මෙත්තුමා, ගරු මනෝ ගණේෂන් මෙත්තුමා, ගරු ඉරාන් වික්‍රමරත්න මෙත්තුමා, ගරු ජගත් කුමාර සුමිත්‍රා රචි මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 113(2) ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවෙන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නීතිඥ පවිත්‍රා දේවි අන්‍යාරච්චි මැතිනිය, කංචන විජේසේකර මැතිතුමා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, රෝහණ දිසානායක මැතිතුමා, අනුරාධ ජයරත්න මැතිතුමා, චන්දිම වීරක්කොඩි මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩේ 41 වන කොටස 21-22 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 වැනි කාණ්ඩේ 19 වන කොටස සහ 9 වැනි කාණ්ඩේ 37 වන කොටස සහ 20-23 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩේ 4 සහ 5 කොටස් 3 වැනි කාණ්ඩේ 1 කොටස සහ 9 වැනි කාණ්ඩේ 1 කොටස මම ඉදිරිපත් කරමි සභානායකතුමා.
ඒකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2023 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 7 වන කොටස, සිව්වැනි කාණ්ඩයේ 5 වන කොටස සහ 5 වැනි කාණ්ඩයේ 5 වන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ඒකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
පිළිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
කර කතානායකතුමනි, 2023 වර්ෂයේ සඳහා ශීර්ෂයේ 4 උපරිමාධිකරණ විනිශ්චයකරුවන්ගේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘතව වගයුතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂයේ සඳහා ආයුධන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 44 වගන්තිය සමග කිව යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විමසා කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරගෙන යන අක්‍රතල බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 ජූලි 26 දින ඇති අංක 23.94 අදිට 76 දරන අතිශේෂ ගැසට්පත්ය පල කරලද නියෝග 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 45 වෙනි වගන්තිය සමග කිව යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විමසා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකගතාවය ඇතුව කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරගෙන යන අක්වැරල බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද 2024 ජූලි 26 දින අංක 23.94 අදීර 67 දරන අතිශේෂ ගැසපත්‍රයේ පල කරන ලද නියෝග 1985 අංක 48 සහ 1987 අංක 27 දරන 50 මගින් සංශෝධිත 1979 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 41 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 ජූලි 18 දින අංක 23.93 ඇදිර 36 දරන අතිශේෂ ගැසට්පත්‍රයේ පල කරලද රෙගුලාසි සහ 2005 අංක 28 දරන ගෙවීම් බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වෙනි වගන්තිය සමග කිය යුතු 17 වෙනි වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2024 අප්‍රේල් 30 දින අංක 23.82 ඇදිර 11 දරන අතිශේෂ ගැසට්පත්‍රයේ පල කරලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ක්‍රමාවිධි පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 174(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ක්‍රමාවිධි පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මානව හිමිකම් උල්ලංඝනය වීම බරපතල ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම සහ වෙනත් එවැනි බරපතල වැරදි පිළිබඳව විමර්ශන කිරීම සඳහා පූර්වගාමී පත්කලද පරීක්ෂණ කොමිෂන් සභා කමිටු මගින් සොයා ගන්නා ලද කරුණු සහ ඒවායේ නිර්දේශ පිළිබඳව විමර්ශන කිරීම සහ පරීක්ෂා කිරීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ වාර්තා කිරීම සඳහා පත්කලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව එක වෙලින් මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2022 වර්ෂය සඳහා මොට්ටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය දෙදස් විසිතක වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපනයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන පුහුණු කිරීම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ විටයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ විටයි යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ විටයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන නිවාස ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර ස්වාභාවික සම්පත් තිරසාර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ විටයි යෝජනා කරමි.
ගරු ධීවර මාත්‍යමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ විටයි යෝජනා කරමි.
ගරු ප්‍රවාහන හා මහාමාර්ග මාත්‍යමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මාධ්‍ය තරුණ උරුමය සහ නූතන පුරවැසියා භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපය ඇත.
ප්‍රවාහන හා කෘෂිකර්ම හා වැබිල් කර්මාන්ත මැතිතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍ය මැතිතුමා.
ගරු කතානායකතුමනි, 2020-21 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික හා ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
විදුලි බල හා බල ශක්තිය මැතිතුමා.
කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ලංකා ගල්ලංගුරු පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරණයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන රාජ්‍ය වැබිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා රාජ්‍ය වැබිලි ව්‍යවසායක ප්‍රතිසංස්කරණ කැබිනට් නවන අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩ ආ සේවා අපනයි නිල නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම සත්‍යසිහි ගණපති බක්ෂි ජන සේවා පදනමේ සංස්ථාගත කිරීම පනත් කෙටුම්පත් ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා විසින්.
ගරු කතානායකතුමනි, ශ්‍රී සත්‍යසිහි ගණපති බක්ති ජන සේවා පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් පිළිමත ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
දිනේ.
ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණිකයන්ගේ ආයතනයේ සංස්ථාගතයේ පනත් කෙටුම්පත අජිත් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, සැලසුම් තාක්ෂණිකයන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
දිනේ.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක කාර්යක සභාවේ වාර්තාව
කරුණායකතුමනි, පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තා දෙකක් එම කාර්යක සභාවේ සභාපති ඩබ්ලිව් ජී දේ සෙනෙවිරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා දෙකක් මම ඉදිරිපත් කරනවා. එයින් පළවෙනි වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. එමෙන්ම යුක්තිගරුක නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පළමු කෙඩුපත විදේශ නඩු තීන්දු අනන්‍යතාවය පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්කාර කිරීම පිළිබඳ පළමු කෙඩුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාවද මම ඉදිරිපත් කරමි.
9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරි සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාර්ය සභාවේ වාර්තා ගරු පාට්ලි චම්පික රණවකමැති.
ගරු කතානායකතුමනි, අපගේ ක්‍රම සහ විධි කාර්ය සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට අපි සභාගත කරනවා. විශේෂයෙන්ම කරුණු කීපයක් මම අවධාරණය කරන්න කැමතියි ඔබතුමාට. අපි මේ පළවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක සලකා බැලූ කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, රේගු දෙපාර්තමේන්තුවත්, ඒ වගේම සුරාපදු දෙපාර්තමේන්තුවත් රුපියල් බිලියන 1680.2ක්, එනම් අපේක්ෂිත ආදායමෙන් 44%ක් මේ පළවෙනි 6 මාසයේ තුල උපයලා තියෙනවා. ඒක යම්කිසි සැලකිය යුතු ප්‍රගතියක් තිබෙන බව පෙනී යනවා ඒ කාරණා නිරීක්ෂණය කිරීමේදී. ඒ වගේම දෙපාර්තමේන්තුවේ අපි කවුරුත් දන්නවා පසුගිය කාලය තුල, ඒ කියන්නේ පසුගිය වසර තුල රුපියල් බිලියන 978ක් බදු අය නොකර බදු සහන ලබා දීම නිසා අහිමි වුණා විතරක් නෙවෙයි, තවත් රුපියල් ට්‍රිලියනයකට වැඩි පිරිසක් බදු අය කර ගැනීමට නොහැකිව තිබුණා. ඒ අනුව අප විසින් කරන ලද නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ හිඟබදු අය කර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටවීමේ නියෝග 900ක් පමණ නිකුත් කර තිබෙනවායි කියලා වාර්තා කරලා තිබෙනවා. මේක ඉතාමත්ම අවශ්‍යතාවයක් මේ හිඟබදු අය කර ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම වසර 18ට වැඩිහිටියන් මිලියන 17ක් ඉන්නවා. ඒ 17 සඳහා ටින් නම්බර නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් තිබුණේ නැහැ. නමුත් මේ වෙන විට එයින් මිලියන 5ක් පමණ ටින් නම්බර නිකුත් කර තිබෙන බව වාර්තා කරලා තියෙනවා. තවත් මිලියන 12ක් ටින් නම්බර නිකුත් කිරීමට තිබෙනවා. ඒකත් අපි මේ වසරේ අවසන් වෙන්න පෙර සිදු කරන ලෙස නියෝග කර තිබෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඒක යම් සාර්ථකත්වයක් තියෙනවා. ඊට ඉතින් එකම අඩුපාඩුව තමයි මේ ටින් නම්බරය ඩ්‍රයිවිං ලයිසන් එක, ඒ වගේම අපේ අනිකුත් රජයේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරන අපේ අනන්‍යතා අංකවලට පොදු සාධකයක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා ඒ පොදු සාධකයේ හැටියට අපගේ හැඳුනුම්පත් අංකය පාවිච්චි නොකළොත් අපට අනාගතයේ මේ කාර්යයන් කිරීම සඳහා රාජ්‍ය ඩිජිටල්කරණයට ලොකු බාධාවක් මෙවැනි ආයතන වෙන වෙනම අංක ලබා දීම නිසා. ඒ නිසා මේ ටින් අංකයත් එක්කම අපගේ හැඳුනුම්පත් අංකය ඒකාබද්ධ කරන හැටියට අපි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම රේගුබදු පිළිබඳව ගත් කල අපි රේගුබදුවල කරුණු තුනක්, වැරදි ඉන්වොයිස් කරන නිසා ඇතිවෙන ප්‍රශ්න ගැන කරුණු තුනක් හඳුනාගෙන තියෙනවා. ඒක ඌන ඉන්වොයිස් කරණය, අන්ඩර් ඉන්වොයිසින්, අදි ඉන්වොයිස් කරණය, එහෙම නැත්නම් ඕවර් ඉන්වොයිසින්, ඒ වගේම අදෘශ්‍ය ඉන්වොයිස් කරණය, ගෝස්ට් ඉන්වොයිසින්. ඒ කියන්නේ හොයාගන්න කෙනෙක් නැහැ, බදු ආදායම් හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය සඳහා මම කියන්න ඕනේ, රටට ගෙන්නන භාණ්ඩ වලින්, විශේෂම ආහාර භාණ්ඩ වලින් 25-25 නැමැති තාවකාලික පදනම යටතේ තමයි 65%ක් ගෙන්නන්නේ. ඒ අයගෙන් බදු අය කිරීමක් හෝ වෙනත් කිසිම ආකාරයක ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. එනිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා මේ 25-25 ශේෂ්ත්‍රය යටතේ ඒ කාලේ ආහාර හිඟයක් තිබුණා, ඩොලර් හිඟයක් තිබුණා, ඒ අවස්ථාවේ ඒක යුක්තිසහගත කරගන්න පුළුවන්. නමුත් දැන් ඒක මග ඇරලා කටයුතු කරන හැටියට ඒ සඳහා අර 7000 කාණ්ඩයෙන් පමණක් ආහාර හා අනිකුත් ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දෙන ලෙස කියලා තිනවා. මොකද මේ නිසා රටට අහිමි වෙන ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් වාර්ෂිකව, ඒක අපගේ ගෙවුම් ශේෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. මේ ප්‍රශ්නේ අපි හරියට අල්ලගත්තොත් අපිට මේ රටේ ඩොලර් ප්‍රශ්නේ විසඳා ගැනීමට අවශ්‍යතාවය තිබෙනවා කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රශ්නයක් මතුණා මේ රත්තරන් ගැනීම ගැන. රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කටයුතු කළා. 6 දෙනෙක් ව්‍යාපාරික, 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක් පමගේ පමණ රත්රන් නාණයනය පිළිබඳ කරපු ඉන්වයිස් පරීක්ෂාවෙන් ලබාගෙන තියෙන දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.2ක්. තව මුදල් අය කරගන්න තියෙනවා. ඒ වගේම දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරණය කිරීම නිසා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් බිලියන 10ක පමණ මේ වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් වෙලා තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි සුරාපොත් දෙපාර්තමේන්තුව ගැන කියනවා නම් සුරාපොත් දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්නා ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9ක්. ඒකෙන් WM මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447ක්. ඒ වගේම වයඹ ඩිස්ටිලර්ස් රෝයල් සිලෝන් සමාගම රුපියල් මිලියන 560ක්. වයඹ ස්ප්‍රීතු රුපියල් මිලියන 281ක්. ග්ලෝබ් වෙන්ඩර්ස් රුපියල් බිලියන 1.148ක්. මැකලම් බ්‍රූවරිස් රුපියල් මිලියන 619ක්. කළුතර සම්පකාර ඩිස්ටිලර්ස් රුපියල් මිලියන 17ක් හැටියට තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නා මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කරන්නේ කියලා. නමුත් සුරාපත් දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් මේ සඳහා පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. නමුත් අපි දන්නවා ගිය වසරේ නොවැම්බර් මාසයේ මේ කටයුත්ත තාවකාලිකව කළාම බදු මුදල් එක්කවීම විධිමත් වුණා. විධිමත් වීම නවත නැතර වුණේ මේ බදු මුදල් ආයතන කීපයක් පැහැර හරිනවා සුරාබදු නිෂ්පාදකින්. ඒ පැහැර හැරීම නිසා අනික් අයත් බදු ගෙවන්නට අපොහොසත් වීම කියන කාරණේ. ඒ වගේම අපි අතිශය වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ රාජ්‍ය සඳහා පොදු ඩිජිටල් පහසුකමක් සැපයීම. ඒ කියන්නේ ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් ගැන DPI එකක් ගැන යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපේ අවට කලාපේ රටවල් හැම එකම මේක කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අද හුඟාක් දෙනෙක් භෞතික යටිතල පහසුකම ගැන පාරවල් වරායවල් ගුවන් තොටුපළවල් නැව් නාවුකාංග මේවා ඉදිකිරීම ගැන කතා කරනවා. නමුත් ඉතා අඩු මුදලකට මේ පොදු ඩිජිටල් පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් අපේ රටේ DPI ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපට රාජ්‍යාංශය කාර්යක්ෂම කරගන්නත් පුළුවන්, මහජනයා බලාත්මක කරන්නත් පුළුවන්. ඒ වගේම මහජනයාට තමන් ගෙවන මුදල සාධාරණද කියලා දැනගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කුළුණු තුනක්. එකක් තමයි මේ ප්‍රසම්පාදන කුළුණ. ආහාර කීයටද ගේන්නේ, තෙල් කීයටද ගේන්නේ, ගල්ලඟුරු කීයටද ගේන්නේ, පොහොර කීයටද ගේන්නේ, ඖෂධ කීයටද ගේන්නේ, කීයටද විකුණන්නේ කියන එක පිළිබඳ විවෘත වේදිකාවක් තනන්න කියලා. එමගින් මහජනයාට දැනගන්න පුළුවන් තමන් ආහාරවලට ගෙවන මිල කුමක්ද කියන එකත්. ඒ වගේම පාරිභෝගික අධිකාරියට ඒක පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා. දෙවැනි එක තමයි රජයේ බලපත්‍ර. උපන්න සහතික, මරණ සහතික, හැඳුනුම්පත් සහතික, එහෙම නැත්නම් අපේ ඔප්පු, මේ අනාදී සියලුම දේවල් ඩිජිටල් ක්‍රියාවලියක් මතට ගැනීම විසින් සෑම කෙනෙකුටම භාෂා ભેදෙන් තොරව අද මේ රටේ දෙමළ භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න තියෙනවා කියනවා, සිංහල භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න කියනවා කියනවා. නමුත් මේ තුලින් ජනතාවට බොහෝ දෙනෙක් ඉල්ලා හිටපු ස්වයං නිර්ණායිතිය තමන්ගේ පැවැත්ම තමන්ට සහතික කරගෙන ඕනෑම ආයතනයක් එක ගණ්ඩනු කිරීමේ අයිතිය, ඒ ස්වයං නිර්ණායිතිය ලැබෙනවා මේ DPI එක අපි හරියට නිවැරදිව ක්‍රියාත්මක කළොත්. තුන්වනුව සියලුම ඝනදෙනු, සියලුම ආකාරයේ ඝනදෙනු, බුලත් පිට කඩේ ගන්න ඝනදෙනු ඉඳන් සියලුම ඝනදෙනු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතක යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් එකක් මතට ගැනීමෙන් අපේ තක්සේරුව හැටියට රාජ්‍ය ආදායම් බදු වැඩි කිරීමකින් තොරව දෙගුණයකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද බදු නොගෙවා ඉන්න පිරිසක් ඉන්නවා තමන්ගේ ආදායම වියදම නොදන්න. මේ ක්‍රියාවලිය හරහා එකත් කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේකේ අවසාන ඉලක්කය හැටියට ඊ රුපියල හඳුන්වා දෙන තෙක් ගමන් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා මේ පිළිබඳව. ඉතින් මේ තමයි අපගේ මූලික කාරණා ටික. තාම වැදගත් නිර්දේශ ගණනාවක් තියෙනවා. පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමත්, පාරිභෝගික අයිතිය තහවුරු කර ගැනීමත්, රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට මහජනයාට තියෙන අයිතිය තහවුරු කර ගැනීමත්, බදු පැහැර හැර සිටින බදු ගෙවීමට හැකියාව තියෙන අය බදු දැලට ළඟා කර ගැනීම සඳහා වෙච්ච තාක්ෂණික ක්‍රියාදාමයක්, ඒ වගේම නීතිමය වශයෙන් ඒ ක්‍රියාවලිය පහසු කරවන ක්‍රියාදාමයක් අපි යෝජනා කර තිබෙනවා. ගරු කථානායක
සභානායකතුමා,
ඒකී වාර්තා මුද්‍රණ කළ යුතුය යෝජනා කරමින්
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පද ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා මිකාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, මදුර ඉතානගේ මන්තුමා,
ගරු කතානායකතුමනි, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාපත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2019 2020 2021 සහ 2022 වර්ෂ සඳහා ලෝහෝර් ආර්ය ණය අරමුදලේ වාර්ෂික වාර්තාව එදින 2019 2020 2021 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව 2021 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්තාව 2020 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුරගම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2020 සහ 2021 වර්ෂ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව එකි සම්බන්ධයෙන් වූ එකි කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව ගරු පාටලී චම්පික රණවක මැතිතුමා.
ගරු කතානායකතුමනි, අපගේ සභාපතිතුමා නොපැමිණීම නිසා එම වාර්තාව මම ඉදිරිපත් කරනවා. අද ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක්, ඒ කියන්නේ සුරාබදු පනතේ 25 වෙනි වගන්තිය යටතේ කරන ලද සුරාබදු පිළිබඳ ගැසට් නිවේදනයක්, ඒ වගේම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඉදිරිපත් කරන ගාස්තු පිළිබඳ නියෝග ගණනාවක් මෙහි ඉදිරිපත් කළ තිනවා. ඔබතුමාගේ හා පාර්ලිමේන්තුවේ අවධානය සඳහා කාරණයක් කියන්න ඕනි. මේ සුරාබදු පනත යටතේ ඉදිරිපත් කළ තින්නේ නව රෙගුලාසි, අලුත් සුරාබදු විකුණුම් මධ්‍යස්ථානයක් සිදු කිරීමට අවශ්‍ය කරන නව රෙගුලාසි තමයි මෙහි තියෙන්නේ. මේ රෙගුලාසි ගැසට් කරලා තියෙන්නේ මේ වසරේ ජනවාරි මාසේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අගෝස්තු මාසේ. දැන් අපේ පනතට අනුව සාමාන්‍යයෙන් දින 40ක් ඇතුළත අපි ගෙනෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ මේ ගැසට් එක ගහලා පාර්ලිමේන්තුවට ගේන්න 6 මාසයකට අධික කාලයක් ගිහින් තියෙනවා. ගැසට් එක ප්‍රසිද්ධින් ක්‍රියාත්මකයි. මේ ගැසට් එක මේ කාලය ඇතුළත දැන් ක්‍රියාත්මකයි. මේ යටතේ බලපත්‍ර 98ක් මේ වෙනකොට නිකුත් කර තිබෙන බව සුරාබදු කොමසාරිස් කියලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථා සඳහා තියෙන ගැසට් නිවේදන හැරුණුකොට අනිකුත් ගැසට් නිවේදන හැකි ඉක්මනින් කියලා තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ, පනතේ තියෙන්නේ. හැකි ඉක්මනින් කියන්නේ මාස 7ක් 8ක් මාස 9ක් නෙවෙයි. ඒ 9 ඇතුළත ගන්න ක්‍රියාමාර්ග කිසිවක් මේක පාර්ලිමේන්තුවේ සම්මත නොවුණත් ආපසු ගන්නත් බෑ. ඒ නිසා මේ පිළිබඳ යම්කිසි දින නියමයක් ඇති කර යුතුයි පාර්ලිමේන්තුව සමස්තයක් හැටියට හදිසි තත්ත්වයන් වලට බලපාන අත්‍යවශ්‍ය සේවාවන්ට බලපාන ඒවා හැරුණු විට. ඒ නිසා මේ පිළිබඳව කියාකරන ලෙස ඉල්ලා සිටිනවා. මොකද මේක අද පාර්ලිමේන්තුවේ සම්මත නොවුණත් මේ දීපු බලපත්‍ර වලට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මාස 8ක් දැන් මේක දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳව ඔබතුමාගේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමු කරනවා.
පරිසරය හා ස්වාභාවික සම්පත් සහ ස්ථිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂක වාර්තා දෙකක් අජිත් මාන්න පෙරුම්.
පරිසරය ස්වාභාවික සම්පත් හා ස්ථිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මැණික්කා ස්වර්ණාභරණ පරීක්ෂණ සහ අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික හා ගිණුම් සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒ වගේම පරිසරයේ ස්වභාවික සම්පත් හා තිරසට සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සහ 2023 වර්ෂය සඳහා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විවෘතා වගකීම් තුරජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව ජගත් කුමාර සුමිත්‍ර රජිනතු.
ගරු කතානායකතුමනි, විවෘතා වගකීම් තුරජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද ආගමන පනත් කැටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒකම ගරු කතානායකතුමනි, මේ සම්බන්ධ පුංචි අදහසක් තියෙනවා. විශේෂයෙන් ආගමන පනත් කෙටුම්පත අපි කාර්ක සභාවේ සාකච්ඡා කරලා අනුමත කළා. ඒකම අපි කාර්ක සභාවේදී ප්‍රදෙස් දුන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ රටේ ජනතාව විදේශ විනිමය සපයන විදේශගත වෙන ජනතාවට පහසුවෙන් විදේශගත වීම සඳහා අවශ්‍ය පහසුකම් පාස්පෝට් එකක් ගන්න අවශ්‍ය පහසුකම් හදන්න කියලා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා දිගින් දිගට කිව්වා වුණාට ප්‍රාදේශීය මට්ටමේ විමධ්‍යගත කිරීම සිද්ධ කරාට ඒවා අසාර්ථක වෙලා තියෙනවා. මේ වෙන විට පාස්පෝට් එකක් ගන්න විශාල කාලයක් ඉන්න වෙනවා, සමහරට දිනයක් ගැන අහන්නවත් පුළුවන් කම නැහැ කියන එක තමයි ජනතාව කියන්නේ. සමහර අය පාන්දර එකට දෙකට ගිහිල්ලා ඒ තැන්වල රස්තිය හදනවා. බත්රමුල්ල මමත් ඉන්නේ බත්රමුල්ල ප්‍රදේශයේ, මිනිස්සු එක දිගට සමහර නවාතැන් පොළවල් අරන් සමහර එතන බුදියගෙන පාර ආයිනේ විශාල දුකක් විඳිනවා. ඉතින් අපි දිගින් දිගටම කිව්වා ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ ඉල්ලන ඉල්ලුමට සැපුමක් කරන්න බැරි හේතුව. ඒගොල්ලෝ කියනවා ඊ පාස්පෝර්ට් එකක් හදනවා, ඒ නිසා ඒගොල්ලෝ සීමා කරලා තියනවා. හැබැයි අපි කිව්වා ඒක දැන් අවුරුද්දක් දෙකක් තිස්සේ කියනවා කරු කතානායකතුමනි. ඒක හදනකම් යම් වැඩපිළිවෙලක් හදන්න මේක ක්‍රමානුකූලව. ඊට පස්සේ කියනවා ඒක ගන්න ගියාම ආයුර්වේදමයි. මම කිව්වා ඉතින් ජනතාව කැමති නම් වියදමක් දරන්න කරු කතානායකතුමනි. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ නේ. මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළ නැහැ නේ. යම් කිසි දෙයක් කරන්න නීතියානුකූල බාධාවත් තියෙනවා නම් විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ ඒක ප්‍රමාද කරන්න. නමුත් එහෙම කිසිදු බාධාවක් නැතුව මේගොල්ලෝ මේ හිතලු තියාගෙන මේ කාලට මේක කරනවා කියලා අර මිනිස්සු රස්තියාදු කරන එකෙන් වෙන්නේ ඒ මිනිස්සු රස්තියාදු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ මිනිස්සු දුක් විඳිනවා. අනිත් පැත්තෙන් මේ මිනිස්සුන් විවිධ අයතා ගනුදෙනු කර දූෂණ විශාල වශයෙන් සිද්ධ වෙන මුදල් ලක්ෂ ගණන් ගෙවන්න හදනවා. මේ මිනිස්සු යම් යම් දේවල් කරන්නේ එහෙම කිරනවත් එක්ක. එතකොට ආගමන විගමන දෙපාර්තමේන්තුව විශාල දූෂණයට ලක් වෙච්ච ආයතනයක් වෙනවා. මේ විදිහට අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැරි එක. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් විශේෂභාර ඇමතුමාගේ අවධානය යොමු කරනවා මේ සම්බන්ධ අඩු ගානේ. මිනිස්සේ රටට විදේශ විනිමය ගේන්න විදේශගත වෙන්න හදන වෙලාවේ පාස්පෝර්ට් එකක් දෙන්න බෑ නේද? ඒ ආයතනයේ ප්‍රේල්නේ ඇත්තටම අසමත් වෙලා නේ. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම කියනවා. ඒ වගේම අපි නිර්දේශ දුන්නා. ඒ නිර්දේශ වලටත් තාම හරියට මේ ආයතනයේ ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ නිසා වහම ඒ සම්බන්ධව කටයුතු කරන්න කියලා මම මතක් කරන කරුක තමයි.
ඔව් ස්තුති. මාජන පෙත් සම්පිලිගැන්වීම අනුරාධ ජයරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගම්පොල හැරකොළ අංක 116 දරන ස්ථානයේ පදිංචි JVG විජේසූරිය මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
RM රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා absent. SC මුතුකුමාරණ මැතිතුමා absent. හෙක්ටා පුහාය මැතිතුමා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, නැගෙනහිර නයිනවඩම තොටුපළ හන්දිය හවුස් දොරින් යන ලිපියේ පදිංචි AD සුවර්ණ අපේනා මහත්මියගේ ලැබුණු පෙත්සමක් සහ අම්බලංගොඩ කලෝඩුමුල්ල ගාමිණී විද්‍යාල මාවත අංක 12 දරන ස්ථානයේ පදිංචි අමාශා නිර්මාණී ඉදිරිමුණි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
SM මරික්කාර මෙතුමා.
කතානායකතුමනි, කඩුතර ජෝන් වේදී අංක 72-35 දරන ස්ථානයේ පදිංචි MM මින්නාස් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ශාන් විජලාල් දිසිල්ලා මෙතුමා.
ගරු කතානායකතුමනි, අම්බලංගොඩ නින්දාන ගොඩමාවත ෆිනෑන්ස් වත් යන ලිපිනේ පදිංචි වතුදුර අයින් මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගන්නවා.
පිරසේන ගමගේ මැතිතුමා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, ඉපොළොගම 15 වැව පන්සල ඉදිරිපිට මානෙල් යන ලිපිනයේ පදිංචි BML රත්නසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගලෙන් මිදින වැව නාමල්පුර මහමී ගැසාව යන ලිපිනයේ පදිංචි WMKS වනසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම් දෙකම පිළිගන්නවා.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රෝහිණී කුමාරි විජේරත්න මෙතනිය.
මම අහනවා ගරු කතානායකතුමනි.
සෞඛ්‍ය මෙතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 2015 වර්ෂයේ සිට මේ දක්වා මාතලේ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ ඔක්වඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වර්ෂානුව 2015-751, 2016-1086, 2017-1811, 2018-1848, 2019-1973, 2020-2303, 2021-2471, 2022-2407, 2023-2454, 2024 ජුනි දක්වා 2515, A2 දඹුල්ල මූලික රෝහල, විල්ගමුව ප්‍රාදේශීය රෝහල, මාරක ප්‍රාදේශීය රෝහල, හඳුන්ගමුව ප්‍රාදේශීය රෝහල, ලග්ගල ප්‍රාදේශීය රෝහල, කෝන්ගස්වල ප්‍රාදේශීය රෝහල, A3 ජාතික වක්ගොඩ රෝග නිවාරණ ඒකකයේ 2024 වර්ෂයේ අදාළ ප්‍රතිපාදන මගින් දඹුල්ල සහ විල්ගමුව රෝහල් සඳහා රුධිර කාන්දු කරන පෙරණස ඇඳන් දෙකක් බැගින් වෙන් කර ඇත. විල්ගමුව රෝහල ඇඳන් හයකින් සමන්විත රුධිර කාන්තුකරණ ඒකකයක් ඉදිකිරීමට ජනාධිපති අරමුදල හරහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ආරම්භ කර ඇති අතර ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඉදිකිරීම කටයුතු මෙම කිරීම පිළිබඳ සාකච්ඡා මට්ටමේ පවතී. ආ පැන නොනගී.
ගරු කතානායකතුමනි, දැන් ඔබතුමාට පේනවා ඇති දැන් 2015 ඉඳන් එනකොට වකුගඩු රෝගීන්ගේ වැඩිවීමක් තමයි තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. ඒකට මූලික හේතුව තමයි පානීය ජලය පිළිබඳව තියෙන ගැටලුව කියලා විශ්වාස කරනවා. ඒ සඳහා මේ වෙනකොට පානීය ජල ව්‍යාපෘති දෙකක් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කරනවා. මම විශ්වාස කරනවා මේ අවුරුද්ද අග වෙනකොටවත් ඒක ඉවර වේවි කියලා. එහෙම වුණොත් අදිරි පරම්පරාවට හරි ඒක නැති වේවි. දැන් බලන්න 2024 මාස 8යි ගිහිලා තියෙන්නේ. ඒකට 2515ක ප්‍රමාණයක් ඉන්නවා ගිය අවුරුද්දේ 2454ක් වෙනකොට. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ කියලා හිතනවා. මොකද විල්ගමුව ගත්තොත් එහෙම 1045ක් ඉන්නවා දීමනා ලබන අය විතරක්. ඊට අමතරව ඉදිරිපත් වෙන්නේ නැතිව 200ක් ඉන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් කියනවා දෙවෙනි ප්‍රශ්නේදී ඔබතුමා දීපු උත්තරේ දෙවෙනි කොටසට. ඒකෙදී ඔබතුමා නම් කරේ ප්‍රදේශයේ තියෙන රෝහල්. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන රෝහල් වල සමහර වෙලාවට ඒ පහසුකම් ඔබතුමා කියන පරිදි දෙන්නේ නැහැ. දැන් මාරක රෝහල, හඳුංගමුව රෝහල, ඔය කිව්ව කොහොන් ගහවැල රෝහල ඒවා ගත්තහම විශේෂයෙන්ම වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න ඒකක ඒවගේ නැහැ. සාමාන්‍ය දැන් මාරක ස්පිරිතාලේ ගත්තොත් එහෙම ඔබතුමා ගිහින් බැලුවොත් තේරෙයි ඊ ડોක්ටර් කෙනෙකුට හරියට ඉන්න තැනකුත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම ඒක පිළිගන්නේ නැහැ. අංක දෙකට දීපු උත්තරේ වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ලැබන කරන මධ්‍යස්ථාන හැටියට. නමුත් මම ඔබතුමා කිව්ව එක පිළිගන්නවා. අර හෙට්ටිපොළ රෝහල මේ වෙනකොට වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වටපිටාව පහුගිය යහපාලන කාලේ හදපු ගොඩනැගිල්ල තියෙනවා. ඒකට අවශ්‍ය කරන උපකරණ සහ කාර්ය මණ්ඩලවල අඩුපාඩුවක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔබතුමාට ඒකෙදි යෝජනාවක් කරන්න ඕනි, විශේෂයෙන්ම මේක කඩිනම් කරලා දෙන්න. දැන් මෙච්චර ප්‍රමාණයක් රුධිර කාන්දුකරණය කරගන්නට එක්ක මහනුවරට යන්න ඕනේ, නැත්නම් පොළොන්නරුවට යන්න ඕනේ, නැත්නම් බදුල්ලට යන්න ඕනේ, ඒ වගේ ලොකු දුරකට යන්න ඕනේ. ඒ නිසා මේක කඩිනම් කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. මගේ අතුරු ප්‍රශ්නය එහෙනම්
ලැබෙන ප්‍රශ්නද
නෑ. මම යෝජනාවක් කරේ.
දෙන්නද? උත්තර දෙන්නද ඔබතුමිය?
හරි, කමන්නේ.
අරු කතානායකතුමනි, මේ ලංකාවේ පැතිරී ගිය kidney disease of unknown origin නිදානගත රෝගී තත්ත්වයක් නොමැතිව පැතිරී ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය අඩු වෙමින් තියෙන්නේ. හැබැයි ලංකාව ඉතාම ප්‍රබල ගැටලුවකට මුහුණ දෙන එක තමයි ලංකාව පුරාම අධික රුධිර පීඩනය සහ දියවැඩියාව හේතුවෙන් ලංකාව අධික රුධිර පීඩනය මේ කලාපේ වැඩිම රට. වැඩිහිටි ජනගහනය සිට 45%කට අධික රුධිර පීඩනය තියෙනවා. සහ දියවැඩියාව වැඩිහිටි ජනගහනය සිට 24%කට තියෙනවා. දැන් ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවය නැති වෙන ප්‍රධාන වශයෙන් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ආශ්‍රිතව. එතකොට ලංකාවේ මේ මාතලේ විතරක් නෙවෙයි ලංකාවටම ප්‍රබල තර්ජනයක්. මේක පාලනය කරන්නට අපි අධික රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කිරීමේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවය වැඩි කරන්න තමයි අපේ ප්‍රධාන දිශානතිය ප්‍රතිපත්තිමය දිශානතිය යොමු වෙලා තිබෙන්නේ. ඉදිරි අවුරුදු වල වැඩිපුර මුදල් වැය කරනවා අධික රුධිර පීඩනය සහ දියවැඩියාව අඩු කරන්න. දෙවැනි කාරණය තමයි මෙතුමිය කියපු ප්‍රශ්නය අහලා තියෙන්නේ ප්‍රතිකාර කරන්නේ කොතනද? ඒතර ප්‍රතිකාර මේ රෝගවලට සෑම රෝහලකම ප්‍රතිකාර කරනවා. එතුමිය අහලා ඇහුවා නම් කාන්දුකරණය කරන්නේ කොහෙද කියලා මම ඒකට පිළිතුර වෙනම දෙනවා. ඕන වකුගඩු රෝගියෙකුට රෝහලකට ගන්න බෙහෙත් ගියාම ඒ හා සම්බන්ධ සංකූලතා තියෙනවා. රෝ බෙහෙත් දෙනවා. ඒක සෑම රෝහලකම දෙනවා. හැබැයි කාන්දුකරණය ගැන වෙනම ඇහුවා නම් ඒක වෙනම පිළිතුර දෙන්න දුන්නා. ඒ නිසා මෙතුමිය ගහපු එතුමිය දීපු කාර්යය එතුමිය කියපු ගාන මම පිළිගන්නේ නැහැ.
ගරු සභා කතානායකතුමා, මම දෙන්න, මම ප්‍රශ්නේ ඇහුවේ නැහැ තාම.
කරුණාකර
මම මේ එතුමාගේ උත්තරය ගැන විතරයි මම ප්‍රකාශයක් කරේ. මම ඔබතුමාට ආරාධනා කරනවා ගිහින් බලන්න කියලා. මම එතනින් එහාට ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. මොකද වකුගඩු රෝගීන් එහෙ ඒ රෝහල් වලට ගියාම මොකද වෙන්නේ කියන එක හරි කමක් නැහැ. මගේ අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා දන්නවා
එපු අඩුපාඩු සම්බන්ධව අඩුපාඩු තියෙනවා. අපි ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවන්ට ලබන අවුරුද්දේ විශාල මුදලක් වැය වෙනවා වෙන් කරනවා. එතකොට මේ මූලික රෝහල්වල තියෙන අවශ්‍යතාවයන් අපි හඳුනාගෙන තියෙනවා. නැතිව ඔබතුමියටත් කියන්න පුළුවන් අපි ඒකටත් උදව් කරන්න. හැබැයි මේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමේ වළක්වා ගැනීම වෙනුවෙන් අපේ විශාලතම අවධානය යොමු වෙන්නේ ඉදිරියේදී.
හැදිලිගම් ඔබතුමාගේ අතුරු ප්‍රශ්නය තමයි මේ විශේෂයෙන් ඔබතුමා දන්නවා ඩෙංගු රෝගය. දැන් මේ වර්ෂාව ඒවත් එක්ක ඩෙංගු රෝගයේ පැතිර යාමේ ප්‍රවණතාවයේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද දීර්ඝ කාලයක් දැන් කඩින් කඩ වර්ෂාව ඇති වෙන නිසා. එතකොට මේ සඳහා ලොකු කාර්යභාරයක් කරන පිරිසක් තමයි දැන් අවුරුදු 8ක් තිස්සේ ඩෙංගු බලකාය හැටියට ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන් ලොකු කාර්යභාරයක් කරන පිරිසක් ඉන්නවා. ඒකෙදි මම දන්නවා 2020 දාපු කැබිනට් පත්‍රිකාවකට අනුව NVQ level 3 තියන අයව මේ ස්ථීර කරන්නට මං හිතන්නේ ඔබතුමන්ලා මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. දැන් ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට දාලා තියෙනවා. මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා නේද ඇමතිතුමා? ඕ ලෙවල් 6.2 පමණක් තියෙන 332 ඉන්නවා. එතකොට ඒ අයට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. දැන් අවුරුදු 8ක් මේගොල්ලන් සේවාවේ ඉන්නවා. එතකොට අපි දැක්කා බහුකාර්ය කල බලකාය අවුරුදු 2ක් සේවය කරද්දිත් ඒගොල්ලන්ව ස්ථීර කරා. එතකොට මෙන්න මේ ඕ ලෙවල් 6.2 තියෙන 332 සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක මේ සභාවට පැහැදිලි කරන්න.
මේ සම්බන්ධයෙන් අපි කැබිනට් පත්‍රිකා කීපයක් ඉදිරිපත් කරා ගරු කතානායකතුමනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ අනියම් ආදේශක කොන්ත්‍රාත් පදනම යටතේ 22,000ක් සේවය කරනවා. ඒ අතර මේ 6.2 විතරක් තියෙන ඩෙංගු සහායකිනුත් ඉන්නවා. නමුත් ඔවුන්ව ස්ථිර කිරීම පිළිබඳ රජය තාම ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ. ළමේ ලංකාවේ මේ කැටගරිස් වල 22,000ක් ඉන්නවා. මේ සමස්යකට අපි ඉදලීමක් කළා. අපි කලින් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා. නමුත් දැනට කලමනාකරණ සහ දෙපාර්තමේන්තුව මේ ස්ථිර කරන දැනට එකඟතාවය පළ කළ නැහැ. ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලසීම වසරකින් දීර්ඝ කරලා තියෙනවා. ඉතින් අපිට ඔක්තෝබර් මාසේ නැවතත් ඒක දීර්ඝ කරන්න වෙයි. දැනට තියෙන තත්ත්වයට අපිට දැනට ස්ථිර රජයේසයට බඳවා ගැනීමට තිබෙන ගැටලු සහගත මූල්‍ය ගැටලුව නිසා අතරම පහුගිය කාලේ ප්‍රධාන බඳවා ගැනීම වලටත් ස්ථිර කිරීම වලටත් ඉඩ දුන්නේ නැහැ. නමුත් අපි හිතනවා මේ තත්ත්වය යහපත් අතර හැරලා ඉදිරියේදී තත්ත්වය යහපත් කරගන්න පුළුවන් වෙයි කියලා. සහ ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ උනන්දුවකින් අපේ රාජ්‍ය මන්ත්‍රීමත් අමාත්‍ය ලේකම්තුමත් කටයුතු කරනවා. ඔවුන්ගේ සහයෝගයෙන් ලංකාවේ ඩෙංගු රෝගය මේ වාර්තාගත රෝගීන් ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාව මේ අවුරුද්දේ ඉතාම අඩු මට්ටමට පත් වෙලා තුනේ. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා උදව් කර සෑම කෙනෙකුටම.
ගරු ඇමතුමා, මේ මම ඇහුවේ අර 332 සම්බන්ධයෙන් ඔබතුමන්ලා තීරණයක් ගන්න.
ගිනි පත්‍රිකාව අනුමත වුණේ නැහැ. ඒ නිසා සමස්යයකට පොදු තීන්දුවක් ගත යුතුයි කියන මතය තමයි රජය මුදල් අමාත්‍යාංශය ඇවිල්ලා තියෙන සිරු දනා සම්බන්ධ. දැනට ස්ථිර කිරීමක් සිදු වෙන්නේ නැහැ. කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරනවා.
ළඟ දෙවෙනි අතුරු ප්‍රශ්නේ හකීම් ඇමතුමා, රෆ් හකීම් ඇමතුමා.
Thank you, Mr. Speaker. I would like to ask the Honorable Minister, today's papers have given publicity about the imminent danger of an epidemic called mpox spreading in some countries, which might be elevated to a pandemic, perhaps by the WHO, depending on its spread. Now, with this situation, I would like to ask the Honorable Minister, now particularly, now I'm tabling a letter that I have written to your secretary, because if there is another pandemic, now there will, concerns are there expressed by minority communities, particularly the Muslims. Last time, this forced cremation matter, there was an expert committee which unscientifically racist policy was implemented, and your government has apologized for it. We appreciate that, but still, no departmental inquiry has been conducted against that expert committee for having taken that unscientific, without any foundation, to have arrived at such a horrendous decision which caused serious trauma for the entire Muslim community in this country. Now, my concern is this. I have addressed a letter to you, concerns over the imminent appointment of the chief epidemiologist of the Ministry of Health. There is a member of this particular committee which gave that unscientific proposal to cremate COVID victims, one member who had been in Philippines, he had now come here you are making him the acting epidemiologist position. Now, undoubtedly, he may be elevated to this position, and our community and other communities who had been impacted and have been worried about this situation have now raised this issue. I am asking you, they must be subjected to a departmental inquiry at least for having taken that unscientific decision. Therefore, this particular gentleman who has come from Philippines, Dr. Hasita Tisera, being appointed to an acting position at this time, while there is allegations for against him, publicly government has apologized. Therefore, I would request that be stopped. And there are others. Now, today in the papers, there is another member of that committee called Ruwanpura. Dr. Ruwanpura, the JMO Karapitiya. Now, he was also a member of that committee. Now, he has spoken about legalizing abortion today in the papers. Right? These people are taking all kinds of new stands, whereas they have, without any basis, taken an unscientific decision which has caused serious impact for the Muslim community in this country. Therefore, I am requesting you, since your government has apologized, please take action not to appoint such officials to such important positions, particularly if there is a pandemic once again. The community is seriously worried about this issue.
Honorable Speaker, the pandemic preparedness from the Minister of Health side is much better than yesteryear's now. We have taken all the necessary measures to ensure that people wouldn't suffer, as indicated by Honorable Rauf Hakim. And also, I must mention categorically the fact that most of the appointments and also the promotions had taken place as per the instruction of the Public Service Commission, and also there no political interference as such. But I will surely look into the matter raised by Honorable Rauf Hakim regarding that concern. Thank you.
Honorable Rajika Vikramasinghe. Absent. Kavinga, what is it?
Please, sir. Daru, Saukamatuma. At the same time, Wakugadu Rogin and Katakara, Ekiti Mamma Butumagi, Avadani, Mukarna, at Tatama, then Ape, Didga Kaleak, Diavediavatin Rogi in Tatwagadu Roge Hadinawa, Eva Gamer, Wakugad, Diavediavat, Behidgan Rogi in Tat, Wakugadu Roge Hadino, Maitani Ekata, Raji, Avadani, Mukaranakin, Ilima Karamin, Visheshemi, Yedinedi, Mamat, Vasanteapa, meeting Tumat. Garu Adikarne, Pamini Lakala, Visheshem, Ara Nuarelia Rohale, Prendisilon, Aushade, may assay Sudaivat Kirima Sandaha Bavita Karala, aching as Andavicha, Piriswinwin. I think Attavashem, Eda, Kelia Ramukala, Amativaria, may Garu Sabahavi, Porunduna, may Ahinsaka Minusunta, Vandia Klabadino Kila, Garu Amutuma, Eka Labadilane, have a company. Then මේ අපේ පුද්ගලයන්ව ඉලක්ක කරගෙන ඒ අයට පගාව දෙන්න අල්ලස් දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් අපි ගරු අධිකරණයට ගිහිල්ලා තියෙනවා ඔබතුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කරනවා ගරු අමතුමා.
ඔබ ස්තුතියි.
අපි ඒ සම්බන්ධව බලන්න. Thank you.
මිලන් ජයතිලක මැතිතුමා.
Absent sir. Absent.
Absent. UK සුමිත් කුඹුර මැතිතුමා.
Absent sir.
Absent. වාසුදේව නානායක්කාර මැතිතුමා.
Absent.
Absent. මයන්ත දිසානායක මැතිතුමා.
මයන්ත දිසානායක මැතිතුමා.
Honorable Speaker, Honorable Member, we had requested for 2 weeks' time. I believe we have one more week left. We'll
okay,
submit
it. Okay, thank you. Shanikyan Rasaputran Mettuma?
Absent.
Lalit Tellaval Mettuma?
Absent.
Velukuma Mantituma?
Absent.
Tissatanayaka Mettuma?
Absent.
Also absent.
Devani
Mateya?
Devani
Prasneya?
Garu Katanayaka Tumani, Kanta Lama Katiyutu Ha Samaj Saibaliyo Ganvime Amatthutuma Agen, Mama Devani Prasya Hano. Sabhagata Karan.
Sabhagata Karan. Tungani Prasneya?
Garu Katanayaka Tumani, Ayojana Pravardhana Amatthutuma Agen, Mama Tungani Prasya Hano.
Hatravana Prasneya.
Garu Katanayaka Tumani, Pravahana Mahamarga Amatthutumage Mama Hatravani Prasneya Ahanawa.
Sabhagata Karanawa Garu Katanayaka.
Paswana Prasneya.
Garu Katanayaka Tumani, Varimarga Amatthutumage Mama Paswana Prasneya Ahanawa.
Sabhagata Karanawa Garu Katanayaka.
හත්වෙනි ප්‍රශ්නය
ගරු කථානායකතුමනි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් හත්වෙනි ප්‍රශ්නය අහනවා.
අටවෙනි ප්‍රශ්නය
ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අටවෙනි ප්‍රශ්නය අහනවා.
නම වන ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් වේලු කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ විශේෂයෙන්ම අහනවා.
දහවෙනි ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් මම දහවෙනි ප්‍රශ්නේ අහනවා.
ආශාකල්ලි ස්තුති. විපක්ෂ නායකතුමා
ගරු කථානායකතුමනි දෙවිනි ස්තුති. මට මගේ 27 ප්‍රශ්නයට පෙර ජාතික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න රජයේ අවධානයට විශේෂයෙන්ම මම මතු කරන්න කැමති කරුණු කිහිපයක්. මේ මොහොත වන විට ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට අත වශයෙන්ම ඒ අයට ලබා දෙන සහන වැඩසටහන ලබා දීමේදී ත්‍රිවිධ හමුදාවට සමගාමී වූ සේවාවක් හැටියට ශ්‍රී ලංකා පොලිසිය STF එක සලකන්නේ නැහැ. ඒ නිසාම හිමිවෙන වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ටත් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ටත් ලබා දෙන්නේ නැහැ. පොලිසියේ විශේෂ කාර්ය බලකායේ ආබාධිත තත්ත්වයට පත්වුණු නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා ආබාධිත විරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන චක්‍රලේඛ 2188 ප්‍රකාරව උසස් වීමට අදාළ වැටුප් කලෙහින් පිහිටවා අගයීමට ලක් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණත් ඒක ශ්‍රී ලංකා පොලිසියටවත් විශේෂ කාර්ය බලකායටවත් සිදු වෙන්නේ නැහැ. සමම ඉල්ලීමක් කරන මේ අවස්ථාවෙන් රජයේ අවධානය ඒකෙදෙහි යොමු වෙලා විශේෂයෙන්ම මේ පොලිසියටත් විශේෂ කාර්ය බලකායටත් ඒ ලබා දෙන වැටුප් වේතන විශ්‍රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳ නැවතත් සොයා බලලා ඒ අයටත් සාධාරණත්වයක් ඉෂ්ට කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම මතු කරන්න කැමති විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාත් සිටින මේ මොහොතේ 1994 පෞද්ගලීකරණයට ලක්වුණු කලම්බු කොමර්ෂල් ඉංජිනේරු සමාගමේ 10% කොටස් ඒ සේවක පිරිසට ලබා දෙන්නට තීන්දුව වුණා. විශේෂයෙන්ම මේ ආයතනයේ වසා දැමීමෙන් පසුව ඒ සමාගමේ තිබුණු අක්කර 16ක් වූ ඒ ඉඩමේ වටිනාකම මත පදනම් කරගෙන මේ 10% කොටස් ඒ සේවක ප්‍රජාවට ලබා දිය යුතුයි කියන එක එවකට පබ්ලික් එන්ටර්ප්‍රයිසස් රිෆෝම් කමිෂන් PERC එක තීන්දුව කරා. නමුත් මේ දක්වා ඒ 10% කොටස් මුදල් ඒ සේවක ප්‍රජාව 800ක් පමණ ඉන්නවා ඒ අයට ඉෂ්ට සිද්ධ වෙලා නැහැ. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය මතුකරූප ප්‍රශ්නයක්. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මෙහෙට විසඳුමක් ලබා දෙන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේ විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මේ මොහොත වන විට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල දමුල්ල නාවුල සීගිරිය ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල ලොකුලූණු ගොවිතැනේ නිහලී සිටින ඒ ගොවි ප්‍රජාව ලොකු අසහනයකට පත් වෙලා තිබෙනවා. ඒ අයට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. මොකද අද වන විට ලොකුලූණු කිලෝවක් ₹100 120 අතර මිලකට අලෙවීමක් සිදු වෙන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි පිටරටින් ලොකුලූණු ගෙන්වීම. ඒ ප්‍රශ්නයම මුහුණ පා තිබෙනවා ඉඟුරු ගොවියට. විශේෂයෙන්ම වයඹ පළාතේ හිරියාල දොඩංගස්කන්ද මාවතගම ගල්ගමුව යාපහෝ බිංගිරිය කුලියාපිටිය නාරම්මල මේ යනාදී ප්‍රදේශවල ඉඟුරු වගාවේ නියැලෙන ගොවීන්ට මෙට්‍රික් ටන් 3000ක් ආනයනික ඉඟුරු ප්‍රශ්නය නිසා මේ අයට නිසි මිලක් ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ ගොවි ජනතාව ලුකුලූණු ගොවියක් ඉඟුරු ගොවියක් බැංකුණාය අරගෙන කනකර උකස් කරලා තමයි මේ වගාවේ නියැලී සිටින්නේ නිරත වුණේ. ඒ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ලුකුලූණු ගොවියටත් ඒ වගේම ඉඟුරු ගොවියටත් තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් විශේෂයෙන්ම අස්වැන්න නෙලන මේ අවස්ථාවේ සාධාරණ මිලක් ලබා දෙන්නට රජය මැදිහත් වන්නේ කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන ප්‍රශ්නේ මම ගරු අග්‍රාමාත්‍යතුමා දැන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ මැතිවරණ සමයේ රාජ්‍ය මුදල් භාවිතා කරගෙන මැතිවරණ ව්‍යාපාරවල නිරත වීම ඒක තහනම්, ඒක වැරදි, ඒක නීති විරෝධී සහ සාපරාධී ක්‍රියාවක්. ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමා දන්නවා රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමාට වෙන් කරලා දුන්න විමධ්‍යගත අරමුදල් එතුමා විපක්ෂයේ අපිත් සමග අත්තල් බැඳගත්තු නිසා ඒ විමධ්‍යගත අරමුදල් අහිමි කරා. ඒ වගේම තවත් ඇමතිවරයෙකුට නෑ මට මේ කාරණාව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. තවත් මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ වුණ එක්කෙනෙකුට මිලියන 300ක් අලුතෙන් මුදල් වෙන් කරලා තියෙනවා. මම කිල්ලිමක් කරනවා රජයේ නිලධාරින්ට මේ වරද කරන්න එපයි කියලා.
මෙතන මේ ඉදිරිපත් කරලා තියෙන 27.2 යටතේ ප්‍රශ්න පහක් කහලා තියෙනවා ගරු කතානායකතුමනි. හයක් මේ කියන කාරණාව මේකේ නැහැ. ඒක නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඉතින්.
ගරු කතානායකතුමනි මම මතු කරන්නේ බරපතල ප්‍රශ්නයක්. දැන් රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමාට විමධ්‍යගත මුදලක් වෙන් කරලා එතුමා අපිත් එක්ක සංධානගත වුණා කියලා එක කැපුවා. දැන් මුෂාරෆ් මන්ත්‍රීතුමාට අලුතෙන්ම යවලා තිනවා මිලියන 300ක් වැඩ කටයුතු කරන්න බොරළු දාන්න. හැබැයි බොරළු දාන එක නාමෙන් ඒගොල්ලෝ පාවිච්චි කරන්න හදනවා ඒ සල්ලි ටික ඡන්දෙට. දැන් මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. කරුණාකරලා මම කියනවා මැතිවරණ කොමිෂමට මැදිහත් වෙලා මේ නීති විරෝධී ක්‍රියාව නතර කරන්න කියලා.
ඔබතුමාගේ 27.2 යටතේ ප්‍රශ්නෙට.
හරි.
ඔබතුමාගේ ප්‍රශ්න කතානායකතුමනි
මෙතන තමයි මුදල් අනුමත වෙන්නේ. මුදල් අනුමත වෙන ප්‍රධාන සභාව ව්‍යවස්ථාදායකය. මෙතනින් අනුමත කරපු මුදල් තමයි රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමාට එක සැලකිල්ලකුයි මුෂාරෆ් මැතිතුමාට තව
සැලකිල්ලකුයි.
මොකද මේකේ තේරුම?
ඔව් හරියට.
මොකද මේකේ තේරුම? මේ අපේ රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමාත් මෙතන ඉන්නවා. මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ.
ඔබතුමා
මේකම ඇත්ත කතා.
ඔබතුමා 22 ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ.
හරි.
නෑ ඇහුවේ නෑ. 22 ඇද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. වෙන දෙයක් කතා කරේ.